Honorable Kanchana Vijayasekara.
So the Garu Sabhapatthumani, Garu Sabhapatthumani mama madhya vishaya pilibandhava karunu dakwamin hitiya tava ekak karunak pamanak ape madhya amathyanshi Ruwan Vijayawardhana mathumage avadanta yomu karanna mam kemathi wenawa. Visheshayenma ape aanduwa parajayata pat karana welawae eda dawase vipaksha niyojane karapu me aandu paksha niyojane karana pirisa vishalama chodanawak ella kare ape aanduwata Rupavahiniya, Swadhina Rupavahiniya, me rajaye madhya bhavita karala deshapalana pravardhana weda katayutu karana bawa thamai chodanawa ella kare. Eda dawase ehema chodana karapu aanduwa ada dawase wenata garu sabhapathumani me ජාතික රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත් හා සමාජාලා ගුවන් විදුලිය හා පුවත්පත් රූපවාහිනිය මගින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සකස් කළ තිබුණා 2017 අවුරුද්දේ 2014 අවුරුද්දේ ජූලි මාසයේ තිබුණා 77 පෙරළිය කියලා වැඩසටහනක් මහරගම තරුණ සේවා සභාවේ මේ සඳහා පළ කරපු දැන්වීම මගේ අත තියෙනවා ගරු සභාපතිතුමනි ඒ වෙනුවෙන් එවකට Mudal ha evakata madhya amathiwaraya hatiyata emakata janamadhya amathiwaraya hari katiyutu karabu mangala samarayata amathumata ewala tiyenawa salasini ayathanen me katiyutu kirima sandaha eksat jathika pakshe meka dala tiyena headline ekak dala tiyena united national party media campaign 77 peraliya 77 peraliya kiyala me wenuwen estimate gata mudalak ewala tiyenawa visheshayenma පුවත්පත් දැන්වීම පළ කරන්න ඒ වගේම රූපවාහිනී දැන්වීම පළ කරන්න නිෂ්පාදනය කරන්න මේ concept එක හදන්න මේ සියලු කාරණා වෙනුවෙන් invoice එකක් එවලා තියෙනවා මිලියන 22ක ලක්ෂ 220ක ඒ ලක්ෂ 220 invoice එක එවලා තියෙන ගරු සභාපතිතුමනි ඔක්තෝබර් මාසේ 17 වෙනිදා මේ වැඩ කටයුතු අවසන් කරාට පස්සේ නමුත් අද දවස වෙන විට ගරු සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රවර්ධන වැඩ කටයුතු වෙනුවෙන් ලක්ෂ 80ක මුදලක් පමණයි එදා දවසේ අර අත්තිකාරම් මුදලක් හැටියට ගෙවපු මුදල පමණයි තාම ගෙවලා තියෙන්නේ. අද වෙන විට ලක්ෂ 176ක් ලක්ෂ 176ක් ගෙවා වෙනින් මෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයාටත් මේ රිසිට්පත් ඇවලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුනි මම මේ ලිපි ලේඛන සියල්ලම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම එක්සත් ජාතිකයේ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ඒ බිල්පත් ලක්ෂ 170ක නොපියු බිල්පත් ගෙවීම වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීමක් මම මෙලයි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය. දැන් මේ අමාත්‍යාංශයට මීට දින 3කට පෙර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කියන විෂයත් එකතු වෙච්ච අමාත්‍යාංශයක් බවට පත් වුණා. දැන් අද දවසේ විවාද ඇතුලේ අද උදේ ඉඳලා අපි මෙතන ඉන්නවා ගරු සභාපතිතුමනි මම ඇමතුමාව දැක්කේ විනාඩි 5ක කාලයක් පමණයි ගරු ඇමතුමා මේ සභාවේ මේකට ඇහුම්කන් දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. නියෝජ්‍ය ඇමතුමා හිටියා මුළු උදේ කාලය පුරාවටම. ගරු ඇමතුමනි අද දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට කියපු ප්‍රධාන දෙයක් තිබුණා. විද්‍යානුකූලව තමයි විෂයන් වෙන් කිරීම සිද්ධ කරන්න කියලා. ඒක පැත්තකින් මම හිතනවා රංජන් අපේ රුවන් විජේවර්ධන ඇමතුමාට එතුමාගේ විෂය දැනුම අනුව එතුමාගේ පවුලේ තියෙන ව්‍යාපාර කටයුත්ත එක්ක ගත්තම මාධ්‍ය විෂය කියන එක විද්‍යානුකූලව වෙන් වූ බව පේනවා. ඒ වගේම මට මේ සැකේ පළවෙන්නේ මේ කොතනද රිෂාඩ් බදුදීන් ඇමතුමාට මේ විද්‍යානුකූලව මේ අමාත්‍යංශය ගැලපෙන්නේ කියලා. දැන් මේ රටේ විවිධ චෝදනා එල්ල වෙනවා එතුමාට. දැන් ඊයේ දවසේ එතුමාට චෝදනාව එල්ල වුණා විල්පත්වේ වන සංහාරය පිළිබඳව. විල්පත්වේ වනසංහාරය පිළිබඳව අවුරුදු දෙකක් තිස්සේ චෝදනාව එල්ල වුණා. නමුත් මීට දින 72කට ඉස්සෙල්ලා දින 3කට ඉස්සෙල්ලා පැය 72කට ඉස්සෙල්ලා එතුමාගේ අමාත්‍යංශයට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එතුමාගේ යටතේ තිබුණු මේ රටේ ප්‍රථම සහ මේ රටේ තියෙන එකම හරිත විශ්වවිද්‍යාලය අපේ රිෂාඩ් බදුදීන් ඇමතිතුමාගේ විෂය පතට එකතු කරනවා. ඒක කොහොමද විද්‍යානුකූල වුණේ කියන එක මම දන්නේ නැහැ. ඒක කොහොමද සලකලා බැලුවේ කියලා. එක පැත්තකින් එතුමාගේ විෂය පතේ පුළුල් කරලා තියෙනවා. මට සැකයක් මතුවෙනවා මේ අයවැය ඡන්ද දිනා ගන්නද? තව ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද වලට යම් කිසි දාම් ලබා දීපු ඡන්ද ගුණ්ඩුවක්ද? එක පැත්තකින් රවුෆ් වගේ මැමතුමාට විශ්වවිද්‍යාලයේ විෂය දුන්නම මම දන්නේ නැහැ රිෂාඩ් මැමතුමා ගිහින් ඉල්ලීමක් කරත් දන්නේ නැහැ. එතුමාටත් යම් කිසි ආකාරයක මේ විශ්වවිද්‍යාල වෘත්තීය පුහුණුව පිළිබඳ අමාත්‍යාංශයක් ලබා දෙන්න කියලා. රවුෆ් හකීම් මැතිතුමාට දින 51කින් පසුව ජල සම්පාදනයේ විශ්වවිද්‍යාල විෂය එකතු කරා. එතනත් අපි දැක්කා විද්‍යානුකූලව බෙදීමක් තිබුණේ නැහැ කියලා. අද දවසේ කර්මාන්ත විෂයට නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු කියන ආයතන ගණනාවක් NSBM ආයතනයේ හරිත විශ්වවිද්‍යාලයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඇතුළු ගාර් අද විෂයන් ගණනාවක් අද මේ විෂය පත්‍රය එකතු කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි මේ විෂයන් ඇතුළේ තියෙන සමූපකාර විෂය. දැන් මේ සමූපකාර ක්‍රමය මේ රටේ අද වෙන විට ඉතාමත්ම විනාශයට පත් වෙලා තියෙන්නේ. අද සමූපකාර පද්ධතිය එන්න එන්නම දිනෙන් දින අද විනාශයට පත් වෙමින් පවතිනවා. ගරු සභාපතිතුමනි අපේ ආණ්ඩුවෙත් වැරද්දක් තිබුණා එදා දවසේ 70 දශකයේ සමූපකාර පනත එදා දවසේ පිහිටෙව්වට පස්සේ සමූපකාර පනත එදා දවසේ බිහි වුණා. නමුත් අද වෙනකම් මේ සමූපකාර පනත යාවත් කාලින වෙලා නැහැ. මේ සමූපකාර ක්ෂේත්‍රයේ ඉන්න 40,000කට අධික සමූපකාර ක්ෂේත්‍රයට බැඳිච්ච සේවක පිරිසක් ඉන්නවා. විශාල ගනුදෙනුකරුවන් පිරිසක් ඉන්නවා. සමාජික පිරිසක් ඉන්නවා. නමුත් අද දවස වෙනකම් මේ සමූපකාර පනත යාවත් කාලින වීම නොවීම නිසා අද දවස වෙනකොට බොහෝ අර්බුද ගණනාවකට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි දැන් මේ සමූපකාර ක්‍රමයේ ඇතුලේ අද වෙන විට මේ සමූපකාර ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන් 40,000කට ඔවුන්ගේ විශ්‍රාම දිව්‍ය පිළිබඳව අනතුරක් තියෙනවා. විශ්‍රාම වැඩපොළ ගැන සාකච්ඡා කරලා තියෙනවා, යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන අතරපත් වෙලා නැහැ. සමූපකාර මැදම අරමුදලේ විශාල මුදලක් තියෙනවා ගරු සභාපතිතුමනි. නමුත් මේ සමූපකාර මැදම අරමුදලේ තියෙන මුදල් භාවිතා වෙන්නේ සමූපකාර පද්ධතිය ශක්තිමත් කරන්නද නැත්නම් ඒ ඉන්න අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගන්න කියන සැකේ තියෙනවා. මේක දිගින් දිගටම වෙච්ච සිදුවීමක්. එනිසා අපි ඉල්ලීමක් කරනවා විශාල මුදලක් තියෙන මේ සමූපකාර මැදම අරමුදල නිවැරදි ආකාරයට පාවිච්චි කරලා අඩුමතරමේ කොටසක් හරි පාවිච්චි කරලා ඒ සමාජිකයන්ට ඒ සේවය කරන 40,000ක් වැනි පිරිසට ඔවුන්ගේ සේවා ශක්තිමත් කිරීම සඳහා ඒ අවශ්‍ය මුදල් වෙන් කරන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේ රටේ සත්වස ආයතනෙ බිහි වෙනවා. සත්වස ආයතනෙ බිහි වෙන්නේ සමූපකාර තොග වෙළඳ සංස්ථාව හැටියට. සමූපකාර තොග වෙළඳ සංස්ථාව බිහි වෙන්නේ මේ සමූපකාර පද්ධතියත් එක්ක මේ රටේ ජනතාවට සහන මිලට ප්‍රමිතියෙන් තියෙන බාණ්ඩ ටිකක් මිලදී ගන්න අවශ්‍ය ඒ භූමිකාව නිර්මාණය කරන්න. නමුත් අද දවස වෙනිට ගරු සභාපතිතුමනි සත්වස ආයතනෙන් සමූපකාර ආයතන වලට දෙන්නේ සිල්ලර මිලට අර සත්වස ආයතනෙ විකුණන මිලටම තමයි සත්වස ආයතනෙන් සමූපකාර ආයතන වලට තොග මිලට ලබා දෙන්නේ. එනිසා අද දවස වෙනිට මේ සිල්ලර මිලට සතසෙන් තොග වශයෙන් ගන්න මුදල් බාණ්ඩ අරගෙන ගිහිල්ලා මේ සමූපකාර පද්ධතියෙන් විකිණීම් කටයුතු කරද්දී විශාල ලාභයක් තියාගෙන තමයි සමූපකාර අංශයින් පිරිසරයක විකුරුම් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී සමූපකාර පද්ධතිය තියෙන සමූපකාර ආයතන වලට සතස ආයතනෙන් බාණ්ඩ මිලදී ගන්න අවස්ථාව නොලැබුණාම ඊට වැඩි මුදල අඩු මුදලකට බාණ්ඩ ගන්න සමහරලාට පිටකොටුවේ තියෙන තොග වෙළඳුන් ගාවට යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි මේ යම් කිසි මිල පාලනයක් ඇතුව ප්‍රමිතියකින් ඇති බාණ්ඩ ටිකක් මේ රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් හොඳම ක්‍රමය තමයි සතස හරහා සමූපකාර සමිති වලටත් ලබා දෙන්න. සමූපකාර ආයතන වලට ලබා දෙන්න. අර සමූපකාර සමිති වලට මේ සතසෙන් විකුණන සිල්ලර මිලට නෙමෙයි. නමුත් තොග වශයෙන් යම් කිසි අඩු මුදලකට සමූපකාර පද්ධතියට මේ බාණ්ඩ ටික ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන් නම් මීට වැඩිය හොඳ සේවයක් ඒ තුලින් ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙනවා. අද සමූපකාර පද්ධතියේ අද පාරිභෝගික අංශය අද කඩා වැටලා තියෙනවා. අද පාරිභෝගික අංශයට වැඩිය අද ගනුදෙනු අංශය තමයි අද දිනු වෙමින් පවතින්නේ. මුදල් අංශය, ණය අංශය, උගස් අංශය. එනිසා පාරිභෝගික අංශය දිනු කිරීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි කියලා මම කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි දීර්ඝ කාලයක් තිස්සේ මහජන බැංකුව තිබුණේ සමූපකාර ක්ෂේත්‍රයට අවශ්‍ය අනුග්‍රහය ශක්තිය ලබා දීමේ බැංකුවක් හැටියට. නමුත් අද වෙන විට මහජන බැංකුව අඩුමතරමේ සමූපකාර ඒ බැංකු පද්ධතියට සමූපකාර සේවයට තියෙන රක්ෂණාභරණයක් ලබා දෙන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා සමූපකාර බැංකු වලින් පාවිච්චි කරපු ඒ බලපත්‍රය, උකස් කිරීමේ බලපත්‍රය, ණය ලබා දීමේ බලපත්‍රය, බැංකු ක්‍රමයේ ගෙනගිය බලපත්‍රය අද නොමැති කමෙන් අද සමූපකාර බැංකු පද්ධතිය ඉතාමත්ම අවදානම් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කළ ගරු ඇමතුමත් මේ අමාත්‍යංශ නිලධාරි මණ්ඩලයත් මේ වෙනුවෙන් යම්කිසි කටයුත්තක් කරන්න කියන ඉල්ලීමත් ඒ යෝජනාත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම පහුගිය කාලේ පුරාවටම සමූපකාර ක්ෂේත්‍රය වෙනුවෙන් නොයෙකුත් පොරොන්දු ලබා දුන්නා. මේට අවුරුදු දෙකකට පෙර අපේ බුද්ධක පතන ඇමතුමා එතකට හිටියේ නැහැ. මම හිතන්නේ ඇමතු නියෝජ්‍ය ඇමතිවරයා හැටියට සමූපකාර දිනය වෙනුවෙන්, ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමූපකාර ව්‍යාපාරින්න සියලු දෙනාම කැඳවලා පොරොන්දුක් දුන්නා. සමූපකාර පද්ධතියේ තියෙන සියලුම සමූපකාර සමිති වලට අවශ්‍ය රතවාහන ගන්න ලොරි රත ගන්න සඳහා ක්‍රමවේදයක් සකස් කරනවා කියලා. නමුත් අද වෙනකන් අවුරුදු දෙකක් ගිහලා තියෙනවා ගරු නියෝජ්‍යමත්තුමනි, ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක වෙලා නැහැ මම දන්නේ කොහේ හරි ආරම්භ කළා තියෙනවා නම් ඒ පිළිබඳවත් ඒ සභාව දැනුවත් කරන්න කියන ඒ ඉල්ලීම කරනවා. ඒ වගේම අද සමූපකාර පද්ධතිය හරහා අද වෙනත් වෙනත් ව්‍යාපාර කරන තත්ත්වවලද සමූපකාර පද්ධතිය ශක්තිමත් වෙලා තියෙනවා. දැන් අපේ ප්‍රදේශ වල ගත්තම සමූපකාර ව්‍යාපාරයේ මාතර දිස්ත්‍රික්කයේ බුද්ධගමතර නියෝජ්‍යමත්තුවක් දන්නවා. දැන් සමූපකාර සමිති පහක් තියෙනවා ගිහිල්ලා තේදළු මිලදී ගන්න අවස්ථාව කරගත්ත. මේක තව ශක්තිමත් කරන්න නම් අද තේදළු වලට රුපියල් 98ක 100ක මුදලක් ලබා දීලා ඒ තේදළු මිලදී ගන්න කර්මාන්තය කරන සමිති වලට මීට වැඩිය ශක්තිය ලබා දෙන්න නම්
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මම බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ වේලාවෙන් විනාඩි 10ක් ගන්නවා. ගරු සභාපතිතුමනි, මේ විශේෂම තේ කර්මාන්තේ යෙදිලා ඉන්න පිරිසට ඒ ශක්තිය ලබා දීම සඳහා මේ සමූපකාර පද්ධතිය ඇතුළත තියෙන සමිති හරහා මේ කරන ව්‍යාපාර ශක්තිමත් කරන්න නම් ඔවුන්වත් දිරිගැන්විය යුතු තිබෙනවා. ඔවුන්ව දිරිගන්න නම් අඩුමතරමේ ආණ්ඩුව මැදිහත්වීමක් කරලා ඒ යන්ත්‍ර උපකරණ ගන්නකට අඩුමතරමේ සතසෙන් හරි කමන්නේ. ඔබේ ආයතන ගණනාවක් තියෙන අමාත්‍යංශය ඇතුළේ ජෙනරල් ට්‍රේඩින් එක තියෙනවා. ආනයනය කරලා යම්කිසි සහනදායී මුදලකට ඒ ආයතන වලට ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා මීට වැඩිය ශක්තිමත්ව තේ කර්මාන්ත ඉන්න පිරිසටත් හොඳ මිලක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයටපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද වෙන විට විශේෂයෙන්ම සමූපකාර පද්ධතියේ සතොස ආයතනයේ කඩා වැටීමට, ඒ වගේම මේ රටේ මිල පාලනයකින් තොරව විවිධ මිල ගණන් වලට පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. මම දන්නේ මේක ඔබතුමා දැනුවත්ද කියලා. නමුත් මේ සමූප සතස ආයතනයේ ඔබේ අමාත්‍යංශයේ තියෙන සමහර ආයතන පාවිච්චි කරලා විශාල අද ඉන්න ව්‍යාපාරික පිරිසක් මේ ආයතන ප්‍රයෝජනට අරගෙන භාණ්ඩ ආනයනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ආනයන කරුවන් සතස ආයතනය වෙන්න පුළුවන්, මේ අමාත්‍යංශ දෙන විවිධ ආයතන වෙන්න පුළුවන්, සමූපකාර ආයතන වෙන්න පුළුවන්. මේ ආයතන වල නම් පාවිච්චි කරලා ආනයනය කරලා මේ රටේ ජනතාවට ප්‍රමිතියෙන් ඇති ආහාර හා සහනදායී මිලට ආහාර ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට ඒ තියෙන බදු සහන සියල්ල පාවිච්චි කරලා මේ ආනයනය කෙරුණත් මේක අර පිට තියෙන කඩ සියල්ලටම මීට වැඩි මුදලකට විකුණන ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. අද සතස ආයතනයේ මේ සමූපකාර ආයතනවල මේ කඩාමිටීමේ හේතුවක් කියලා තියෙනවා. ගරු නියෝජ්‍යමත්වෙන මම හිතන්නේ සතස තවත් ආයතන ගණනාවක්, ඒ කියන්නේ ගිහිල්ලා අපි අනුශාකා හැම දිස්ත්‍රික් එකම හැම ගමකම අලුතෙන් ආරම්භ කරනවට වැඩිය ඔබට පුළුවන් මෙන්න මේ සමූපකාර පද්ධතිය එකතු කරගන්න. මම දන්නවා සමූපකාර පද්ධතියේ බොහෝ විෂයන් තියෙන්නේ පළාත් විෂයත් එක්ක කියලා. නමුත් මධ්‍යම ආණ්ඩුවට තීන්දුව తీර ගැනීමේ හැකියාව තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ මේ පනත යාවත්කාලීන කරලා ඒ තීන්දුවක් ගන්නවා නම්, ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නවා නම් සතස හරහා ලබා දෙන බඩු ටික සමූපකාර හරහා ගමට ලබා දෙන වැඩපිළ ක්‍රියාත්මක කරොත් මීට වැඩිය හොඳ මිල පාලනයක් ඇතුව ගමට සහනදායී මිලට භාණ්ඩ ටික ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද තියෙනවා සතස අලවිසල් ගණනාවක් තියෙනවා. නමුත් ඊටත් වැඩිය දහ ගුණයක් සමූපකාරංශයේ අලවිසල් ක්‍රියාත්මක වීම පවතිනවා. එසම මේක නොකළොත් ගරු සභාපතිතුමනි, තව අවුරුදු 3ක් 4ක් යනකට මුළු සමූපකාර ක්ෂේත්‍රෙම කඩාවැටෙන තත්ත්වයටපත් වෙයි. අපි දන්නවා පළාත් සභාව නියෝජනය කරද්දී විවිධ දූෂණ පැමිණිලි වංචා පිළිබඳව නොඑක් ආකාරයෙන් බොහෝ විට පැමිණිලිනේ සමූපකාර අංශය පිළිබඳව. මේ සමූපකාර අංශයේ පළාත් සභාවත් මධ්‍යම ආණ්ඩුවත් අතර ඝට්ටනයක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවෙත් පළාත් සභාවේ තීන්දුව తీර ගැනීමේදී එක තැනකට එන්න පුළුවන් නම්, එක වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් ක්‍රියාත්මක කිරීමේ බලය දෙන්න ප්‍රශ්නයක් නැහැ පළාත් සභාවට. නමුත් නියාමනය කිරීමේ වගකීම මේක මධ්‍යම රජයේ බාරගත යුතුයි. ඔබතුමාගේ අමාත්‍යංශයටද විශාල ආයතන ගණනාවක් තියෙනවා. මේ ආයතන ගණනාව යටතේ මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා නම් මීට වැඩිය හොඳ මුදලකට මේ රටේ මිනිසුන්ට භාණ්ඩ ටික ලබා ගන්න පුළුවන්, ඒ සේවා ටික සැපයෙන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ගරු සභාපතිතුමනි, 2005 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙන අවස්ථාවේ එතුමා ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් බදු සහනයක් ලබා දුන්නා. කෘෂි කර්මාන්තයට අවුරුදු 10ක බදු සහනයක් දුන්නා. දීවර කර්මාන්තයට අවුරුදු 10ක බදු සහනයක් දුන්නා. සමූපකාර ක්ෂේත්‍රයටත් ඒ බදු සහනය ඒ ආකාරයෙන්ම ලබා දුන්නා. නමුත් අපි කනගාටු වෙනවා 2016 අවුරුද්දේ එදා මුදල් අමාත්‍යවරයා හැටියට රවි කරුණානායක මැතිතුමා සමූපකාර ක්ෂේත්‍රය බදු ගෙවන ක්ෂේත්‍රයක් බවට පත් කරා. කෘෂි කර්මාන්තයත් එහෙම වුණා අලුත් ආදායම් බදු පනතින්. දීවර කර්මාන්තයත් වුණා. අපි අපේ දින 51 අර ඔබ කියන කුමන්ත්‍රණ කහරිය ආණ්ඩුව ඇතුලේ ප්‍රධාන තීන්දුව දෙකක් ගත්තා. ඒ ප්‍රධාන තීන්දුව දෙකෙන් එකක් උනේ කෘෂිකර්මාන්තයත් ධීවර කර්මාන්තයත් තිබුණු බද්ද ඉවත් කරලා නිදහස් සේවය කිරීම සඳහා ඒ ඒ ඒ කොට්ටාස දෙකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙන එක. නමුත් අද දවස වෙන විටත් සමූපකාර ක්ෂේත්‍රයට මේ බදු සහනය ලැබිලා නැහැ කරු ඇමතුමනි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ සමූපකාර ක්ෂේත්‍රයේ ඉහළ නංවන්න නම් යම් කිසි සහනයක් ලබා දිය යුතු තිබෙනවා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ සනාධිපතිතුමාගේ කාලේ මට මතකයි 2012 අවුරුද්ද වගේ මට හරියටම දිනමක් වවනු මතක නැහැ. 2012 අවුරුද්ද වගේ සෑම සමූපකාර සමිතියකටම ඔවුන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යම් කිසි මුදලක් ලබා දුන්නා. හැබැයි සමහර තැන්වලින් මේ මුදල ආපසු නොගෙවීම නිසා සමහර තැන්වල දුෂ්කරතාවලට පත් වුණා. නමුත් බොහෝ පිරිසක් මේ මුදල ආපසු පියවලා තියෙනවා. මේ මුදල නැවතත් ලබා දෙන්න පුළුවන් නම් සමූපකාර ක්ෂේත්‍රයේ සමූපකාර සමිති වලට බැංකු වලට මැදම රජයේ හරහා ඔබගේ තියෙන මැදම අරමුදල ගත්තම සමූපකාර මැදම අරමුදල ගත්තම මම හිතනවා මේ රටේ තියෙන විශාල අරමුදල වෙන්න ඕන. මේ රටේ තියෙන සමූපකාර ක්ෂේත්‍රයේ ලාභාංශයෙන් 10%ක මුදලක් ලැබෙනේ කොට්ටාස ලැබෙන අරමුදලේ අද වෙන විට නම් පාවිච්චි වෙන්නේ දේශපාලන කටයුතු හැරෙන්න වෙන මොනවත් කටයුතු පාවිච්චි කරනවා කියන එක අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ මුදල පාවිච්චි කළා හරි එක පැත්තකින් සේවකයන්ගේ ස්ථිරභාවය ආරක්ෂා කරන්න විශ්‍රාම බඩු යෝජනාවලිය ඒ සඳහා යම් කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් මේ සමූපකාර සමිති වලට යම් කිසි මුදලක් වෙන් කරලා ඒ මුදල තුලින් ඒ සමූපකාර වල තියෙන අවශ්‍යතාව ටික සපුර ගන්න පුළුවන් නම් මම හිතනවා මීට වැඩිය ශක්තිමත් පද්ධතියක් ජාලයක් මේ රටේ බිහි කරලා අර ඔබ බලාපොරොත්තු වෙන ඔබේ අර ප්‍රතිපත්ති මාලාව තුළ දෙන සුරක්ෂිත ආහාර ක්‍රමයක් අඩු වියදමින් ගන්න පුළුවන් ක්‍රමයක් මේ රටේ ජනතාවට ලබා දෙන්න ඒ පුළුවන් ක්‍රමයක තියෙනවා. අද වෙන විට මේ නීතිය යාවත් කාලින නොකිරීම නිසා අධ්‍යක්ෂක මණ්ඩලයට පවා අද රුපියල් 5000කට වැඩි යම් කිසි මුදලක් අනුමත කරනවා නම් ඒක යන්න වෙනවා කොමසාරිස්තුමාට අද නැවත වතාවක් නිර්දේශ සඳහා යවන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු ඇමතුමනි මම හිතන්නේ රුපියල් 5000ක් අනුමත කරගන්න බැරි නම් අද අධ්‍යක්ෂක මණ්ඩලයකට ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිබිය යුතුයි කියලා. අද දවසේ වියදම ගත්තම මේ රුපියල් 5000 මුදලත් මං හිතන්නේ එදා යාවත් කාලිනුන මීට අවුරුදු 15කට ඉතර ඉස්සෙල්ලා. ඒ නිසා ඒ රුපියල් 5000 මුදල පුළුවන් නම් වැඩි කරලා දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලයට ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න ඔවුන්ගේ යම් කිසි අවස්ථාවක් තියෙනවා නම් අලුත් වැඩියා කටයුත්තක් තියෙනවා නම් ඒ සඳහා රුපියල් 5000ක මුදලක් නෙවෙයි ඊට වැඩි මුදලක් අනුමත කරගන්න පුළුවන් ආකාරයට ඔවුන්ට මේ වටපිටාව නිර්මාණය කරලා දෙන්න කියන ඒ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කර්මාන්ත අංශය ගත්තම දැන් කර්මාන්ත අංශය තමයි මේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දිය යුතු තිබෙන්නේ. නමුත් අපේ ආර්ථික වර්ධන වේගය ගත්තම ගරු සභාපතිතුමනි 2014 අවුරුද්ද ඉඳලා 2019 අවුරුද්ද වෙනකට ගත්තම 7.4ක තිබුණු ආර්ථික වර්ධන වේගය අපේ කාලේ මහ බැංකු වාර්තා තිබුණේ 7.4යි මෙතුමන්ලා කියනවා 5.4යි කියලා. 5.4 වුණත් 5.4 ඉඳලා 3.2 දක්වා අද අඩු වෙලා තියෙනවා. ආසියානු කලාපේ දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා කළ තින අපි. අපි ඒක පිළිබඳව කනගාටු වෙන්න ඕන. අපි කර්මාන්ත ඇති කරනවා කියනවා කර්මාන්ත බිහි කරනවා කියනවා ආයෝජකයන් එනවා කියනවා. නමුත් අපිට මේ පොළොව ඇතුලේ යථාර්ථයක් වෙනවා අපි දකින්නේ නැහැ. මේ අමාත්‍යංශ යටතේ මම දන්නේ විශේෂපතේ අද අමාත්‍යංශ ගණනාවකට වෙන් වෙලා තියෙනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ එක පැත්තකින් තියෙනවා, ආර්ථික ප්‍රවර්ධන අමාත්‍යංශ තව පැත්තකින් තියෙනවා, මුදල් අමාත්‍යංශෙන් තව කොටසක් කරනවා, බස්නාහිර සංවර්ධනෙන් තව කොටසක් කරනවා. ඒ නිසා මේ කර්මාන්ත අමාත්‍යංශ ඇතුලේ ඇත්තටම කර්මාන්ත වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස මොකද්ද කියන එක මටත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. මම දන්නේ මෙතරම් විශාල විෂයපතයන් තියෙනකට ඇමතිතුමාට වුණත් එක නියෝජ්‍ය ඇමතිවරයෙක්ගෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. දැන් ඉන්නවා දෙවෙනි නියෝජ්‍ය ඇමතිවරු නිපුතනා සංවර්ධනනි. මම ඔබතුමාට කියා ඔබතුමා නැති වෙලාවේ මම කිව්වේ මේක අර විද්‍යානුකූලව බලලා අර රංජන් විජේවර්ධන ඇමතිතුමාට නම් මාධ්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන හින්දා රාජ්‍ය මාධ්‍ය ඇමතිවරු හැටියට බාර දීලා තියෙනවා. පහුගිය කාලේ විශාලම චෝදනා එල්ලච්ච විල්පත්තු පිළිබඳ චෝදනා එල්ලතර රිෂාඩ් ඇමතිතුමාට මේ රටේ හරිත විශ්වවිද්‍යාලේ බාර දීලා තියෙනවා දින 3කට ඉස්සෙල්ලා. මම දන්නේ කොහොමද මේක කටයුතු කරේ කියලා. සද මේ ආයතන ගණනාවේ මම දන්නේ මේක පාලනය කිරීම තුලින් මේ රටේ ආර්ථික වර්ධන වේගයට ශක්තියක් එකතු කරන්න පුළුවන්කම තියෙනවද කියන නිසා මේ අමාත්‍යංශය තුලින් මම දන්නවා පහුගිය කාලේ සිදුවෙච්ච බොහෝ අපේ ප්‍රගති වාර්තා දිහා බැලුවම අපිට පේනවා මන්නාරම දිස්ත්‍රික්කයේ උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව වෙනුවෙන් සමහරලාට සමූපකාර අරමුදල තිබුණු මුදලුත් පාවිච්චි කළා, ගම්මාන පිහිටලා තියෙනවා, ශ්‍රවණාගාර බිහි කරලා තියෙනවා, මේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ අරමුදල පාවිච්චි කළ ගරු ඇමතුනේ මම ඉල්ලීමක් කරන්නේ සමූපකාර ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු ටික ඉස්සලා මේ විසඳීමක් ලබා දෙන්න. ඒ විසඳුම ලබා දුන්නොත් පමණයි මේ තුලින් අපිට යම් කිසි දියුණුවක් ලබන්න පුළුවන්. ඒ නිසා මම මීට වැඩිය කාලය ගන්න නැහැ. කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය ඇමතුමා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ දක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එතුමාට මම හිතුවේ මීට කලින් මේ කටයුත්ත ලැබිය යුතු තිබුණා කියලා. ඔය තරත් නෙමෙයි ඔබතුමාට ලැබෙන්න ඕන දිස්ත්‍රික්කයේ පළවෙනි හැටියට දෙවතාවක් පාර්ලිමේන්තුවත් දෙවතාවක් පළාත් සභාවත් හතරවතාවක් පළවෙනිය වෙච්ච ඔබතුමාට අඩුමතරමේ මේ දින කීපේ හරි මීට වැඩිය වගකීමක් ලැබේවා ලැබිච්ච වගකීම ඔබට මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට රටේ ජනතාවට සේවය කරන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනා කරමි මම නිහඬව.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා ගරු හෙක්ටර් අප්පුහාමි.
ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. අදත් විශේෂයෙන්ම මම හිතන්නේ ලංකාවේ ජනතාවට වඩාත්ම කිට්ටුවෙන් වැඩ කටයුතු කළ හැකි ඒ වගේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සංවර්ධනය සඳහා විශාල වශයෙන් දායකත්වය සැපිය හැකි වැය ශීර්ෂ කීපයක් විවාදයට ගන්න අවස්ථාව. මට කාලය කොච්චර තියෙනවද ගරු සභාපතිතුමා?
11යි.
විනාඩි 11යි.
Yeah.
Thank you. මේ අමාත්‍යංශ ගැන කතා කරද්දී විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සමූපාකාරයේ ඊළඟට වෘත්තීය පුහුණුව ඒ වගේම නිපුණතා සංවර්ධනය මේ සියල්ලත් එක්ක සම්බන්ධ වෙච්ච අනිකුත් විෂයන්ට. මෙතනදී මම හිතන්නේ ගරු අමාත්‍යතුමා ඉතාමත් වැදගත් වැඩ කොටසක් කරනවා ශ්‍රී ලංකාවේ විශේෂයෙන් මේ අමාත්‍යංශය සම්බන්ධව. එයා සමානවම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා අර කිව්වා වගේ ඉතාමත්ම දක්ෂ අමාත්‍යවරයෙක්. එතුමාට මීට පෙරයි මේක ලැබෙන්න තිබුණේ සහ එතුමාගේ නිර්මාණශීලීභාවය ගැනත් විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ අවස්ථාවේ. දැන් මම යෝජනා කීපයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ අයවැයේ තියෙන සංඛ්‍යා ලේඛන ගැන කතා කරන්නත් එහෙම නැතිනම් මේ අයවැය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නත් නෙවෙයි මං උත්සාහ කරන්නේ. අපි විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කියන මේ අපේ රටේ අපි මොනවද කරන්නේ? දේශපාලක්ෂ හැටියට එක පැත්තකින් නිලධාරි හැටියට තව පැත්තකින් අපි සියලු දෙනාම යැපෙන්නේ ජනතාවගේ මුදල් වලින්. අපි මේ ජනතාවගේ මුදල් වලින් යැපෙන කණ්ඩායම හැටියට නැවත පෙරලා ජනතාවට අපි මොනවද ලබා දෙන්නේ? හරි දේ ලබා දෙනවද? එහෙම නැත්නම් ගතානුගතිකව අපි හැමදාම ගිහිල්ලා කාර්යාලයේ වාඩි වෙලා ඒ කරන්න ඕන කටයුතු ටික කරගෙන ඉස්සරහට යනවා. සම මම පුංචි යෝජනා ටිකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යෝජනා සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්, සමහරවිට ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. කෙසේ වෙතත් මම හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපිව ජනතාව පත් කළා ඒවට පස්සේ අපි යුතුකමක් තියෙනවා. අපි අපිට තියෙන අපේ දැක්ම අනුව යම්කිසි යෝජනා කීපයක් අපි ඉදිරිපත් කරා. දැන් සමූපාකාරය එහෙම නැත්නම් බොහෝ වෙලාවට මේ අමාත්‍යංශයේ කටයුතු කරන්නේ සතොස එක්ක තමයි වැඩිපුර කටයුතු කරන්නේ සමූපාකාරයට වඩා. දැන් සමූපාකාරය ගත්තහම පළාත් සභාවට අයිති මේ ආයතනය ගත්තහම මං හිතන්නේ හැම තැනකම හැම වෙලාවක අහන්න ලැබෙන්නේ සමූපාකාරය ගැන හොඳ නමක් නම් නෙවෙයි, වැරදි නමක් සහ වැරදි පිළිවෙත් අනුගමනය කරන ආයතනයක්. මේකේ තනතුරු බෙදා ගන්න ගියාමත් මේක බෙදාගන්නේ දක්ෂතාවය අනුව නෙමෙයි, අර දේශපාලනය වගේ තමයි මිත්‍රත්වය, එහෙම නැත්නම් තමුන්ගේ හෙංචයි යවීම. මේක තමයි නෑකම. මෙන්න මේක තමයි බොහෝ වෙලාවට තනතුරු ලබා ගන්න සුසුකම හැටියට සලකලා තියෙන්නේ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ තනතුරු ලබා දිය යුත්තේ නෑදෑකමට හෙංචයියකමට එහෙම නැත්නම් තමුට යම්කිසි පගාවක් දෙන නිසා නෙවෙයි. අපිට තනතුරු ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ රටේ ජනතාවගේ දියුණුව සඳහා යම්කිසි වැඩ කොටසක් කරන කණ්ඩායම. නිසා මම යෝජනා කරන්නේ මේ සමූපාකාරයට යම්කිසි අතපෙවීමක් කරන්න හැකිනම් යම්කිසි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කරලා එයට අඩු ගානේ ඍජුව එයට බලපෑම් කරන්න බැරි නම් අඩුම සැලසුම් සහගත සැලසුම් මත ඉදිරිපත් කළා ඒ අයව අවනත කර ගැනීමක් කරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරන විශේෂයෙන් අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාට. එහා සමානව අපි මේ රටේ අරගෙන බලපුවම සමෘද්ධි විෂය ගත්තාම සමෘද්ධිය තියෙන්නේ ජනතාව දිරිමත් කරලා ඉස්සරහට ගෙනල්ලා ඒ අයව සමෘද්ධි දීමනාවෙන් අයින් කරලා ඒ අය මේ රටේ තනිව ජීවත් වෙන්න පුළුවන් පවුලක් හැටියට නිර්මාණය කරන. හැබැයි මේක සිද්ධ වෙන්නේ නැහැ මේ රටේ. මේ රටේ සිද්ධ වෙන්නේ නැතුව මහා ජනතාව පාගගෙන මිරිකගෙන දේශපාලන කණ්ඩායමක් හැටියට එමුනම් දේශපාලන හෙංචයල හැටියට කිසිම විදිහකින් ඉදිරියට එන්න නොදී ඒව පාගගෙන වැඩ කරන සූරිපැත්ත තමයි රටේ දකි. සම මං හිතන්නේ මේ සමූපාකාරයත් මේ අමාත්‍යංශය මගේ මම යෝජනා කරනවා සමෘද්ධියත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරගෙන. මෙරට සමුපකාර ව්‍යාපාරයට සතොසට සහ ඒ අවශ්‍ය කරන බාණ්ඩ ටික අපිට නිපදවන්න පුළුවන් මේ සමෘද්ධි කණ්ඩායමත් එක්ක. සමෘද්ධි කණ්ඩායම හැමදාම නිකම හැටියට ඉඳගෙන රටේ යම්කිසි ආදායමක් ගන්න එක නෙමෙයි වැඩේ. ඒ සමෘද්ධි අයගෙත් ඉන්නවා හැකියාව තියෙන අය, දැනුම තියෙන අය, ඌමනාව තියෙන අය, රටට ආදරය කරන අය. මේ සියල්ල එකට එකතු කරගෙන යම්කිසි දායකත්වයක් එයගෙන් ලබාගෙන ඒ සමුපකාරයට හෝ සතසට හෝ ඒ විකුණන බාණ්ඩ ඒ අය අතින් නිපදවන්න පුළුවන් නම් අඩු ගානේ ඒ වගාවක් කරලා ඒ ගන්න ප්‍රතිඵලය පොණක් නෙවෙයි මම කියන්නේ සමහරලාට ඇසුරුම් සම්බන්ධ. ඇසුරුම් සම්බන්ධ නිෂ්පාදන ටිකවත් අඩු ගන්න. මෙයා සම්බන්ධීකරණයක් කරලා එතන සමෘද්ධියෙත් අඩු ආදායම් ලබන අයටත් යම්කිසි වැදගත් වැඩපිළිවෙලක් සමෘද්ධිය හරහාම මේ අමාත්‍යාංශ දෙකම එකට එකතු කරලා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හැකි නම් මම හිතනවා ඒක ඉතාමත් වැදගත්. එහා සමානව මෙතන තියෙනවා වෘත්තීය පුහුණුව. අපිට මේ අමාත්‍යාංශයේ එතන වෘත්තීය පුහුණුවත් එදෙන්න දෙන්න පුළුවන්. ඊළඟට නිපුණතාවය ගැන නිපුණතාවයෙන් යම්සි අගීමකට ලක් කරන එයට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන යටිතල පහසුකම් අපි දකිනවා ඉන්දියාව අරගෙන ගත්තාම කුසිකර්ම සහ අනිකුත් ඒ ආයතන ගත්තාම විශාල යටිතල පහසුකම් ටිකක් ලබා දීලා තමයි රටේ ආර්ථිකයට දායකත්වය අරගන්නේ ජනතාවගේ. හැබැයි අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි හැමතිස්සෙම මොනවා හරි දෙනවා නම් දෙන්නේ ඒක දොළපෙදේනියක් හැටියට. එහෙම නැත්නම් අපිට ඡන්ද ගන්න. එහෙම නැත්නම් අපිට වෙනත් වාසියකට තමයි අපි හැමතිස්සෙම ජනතාවට යමක් දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ ක්‍රමවේදය දැන් නැති වෙලා පැහැදිලි ලෙසම රටේ අනාගතය වැඩපිළිවෙලක් අනුව සකස් වෙන විදිහට මේ ජනතාව අපි ප්‍රයෝජනයට ගත හැකි වැඩපිළිවෙල සකස් කරන්න කියලා විශේෂණ අමාත්‍යතුමාලා දෙපළකින් ඉල්ලා සිටිනවා. එතකොට විශේෂණ අපි ගත්තාම වෙළඳපොළ ගත්තා. දැන් මේ නිපදවීම ඊට අමතරව වෙළඳපොළ. වෙළඳපොළ ගත්තාම වෙළඳපොළ ජනතාවගේ ආරක්ෂණය සඳහා කොච්චර දුරට කටයුතු කරනවද මේ ආයතනත් එක්ක එකට එකතු වෙලා. දැන් මිනුම් කටයුතු ගත්තාම සමහරලාට මිනුම් කටයුතු ගත්තාම එදානම් අපි දන්නවා හැමතිස්සෙම මනින්න එනවා හැමතිස්සෙම පණිනවා කඩේකට පැන්න මේ ගැන පරීක්ෂා කරනවා. හැබැයි දැන් එහෙම දෙයක් දකින්නේ නැහැ අපි. ඒක දකින්න වාර ගණන ඉතාමත්ම අඩුයි අල්පයි. ඒ නිසා මම හිතන්නේ අපිට යම් ක්‍රමවේදයක් එක පැත්තකින් වෙළඳපොළ එක පැත්තකින් නිෂ්පාදනය සහ ජනතාව ඒකරාශී කරගනි මේ තුන් කොටස එකට එකතු කරන මේ ආයතනත් විශේෂණ මේ අමාත්‍යාංශයට තව සම්බන්ධීකරණය කරගන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයේ අලුත් වැඩපිළිවෙත් මම යෝජනා කරවත් මේ සියල්ලත් එකට එකතු කරගත්තාම මම හිතන්නේ හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම ඉල්ලීමක් කරනවා මේ අය යෝජනා වලින් මොනවා තිබුණත් මම ගරු අමාත්‍යතුමාලා දෙපළ විශේෂණ හොඳ දැක්මක් තියෙන සහ විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමාට විශාල පළපුරුද්දක් තියෙනවා වෙළඳපොළ සම්බන්ධව සහ විශේෂයෙන්ම රටේ පැවැත්ම සම්බන්ධව. ඒ සමායතන මේ සියල්ල හරියට කළමනාකරණය කරගෙන යම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා ඉල්ලීමක් කරන යෝජනාවක් කරන්න තමයි මගේ කාලය ගත්තේ විශේෂයෙන්. ඒ වගේම මට කතා කරන්න තියෙනවා මාධ්‍ය ගැන ටිකක්. අපේ ගරු අමාත්‍යතුමා අලුතෙන් පත් වෙලා ආවේ වැඩකාරයෙක් හැටියට මම දකිනවා. ඒ වගේම ඉතිහාසයක් තියෙනවා මාධ්‍යට සම්බන්ධ වෙච්ච. හැබැයි මම ඉල්ලීමක් කරනවා අද මාධ්‍යයෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට කියන්න සිද්ධ වෙනවා අපි තමයි මාධ්‍ය හරහා බොහෝ වෙලාවට මේ රටේ මිනිමරුවන්ව මේ රටේ දූෂකයන්ව මේ රටේ අපි ජඩයෝ කියලා සමහරලාට අදහන අයව ඒ අය වීරයෝ කරලා ඉදිරියට ගේන්නේ මාධ්‍යයෙන් ඒ අයගේ ක්‍රියාදාමය පිළිබඳව සමාජයට ඉදිරිපත් කරන තොරතුරු වලින්. දැන් මදුස්සව විකුණුවේ කොහමද? මදුස්ස වෙළඳ භාණ්ඩයක් වුණා එක කාලයක් තිස්සේ. මදුස්ස වෙළඳ භාණ්ඩයක් වුණාට පස්සේ මදුස් ගැන කොහොමද කතා කරේ? එක කණ්ඩායමක් කතා කරන්න ගත්තා හරියට මදුස් වීරයෙක් හැටියට. තව කණ්ඩායමක් කතා කරා මදුස් හොරෙක් හැටියට. තව කණ්ඩායමක් කතා කරා මදුස් කුඩුකාරයෙක් හැටියට. තමාලා කතා කරා
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
රට පාලනය කරන එක 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 කෙනෙක් හැටියට. ඒ නිසා මාධ්‍යයේ යම්කිසි වැඩපිළිවෙලක් හදන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මාධ්‍ය සියලු සහෝදරයන් වාඩි කරගෙන මේ රටේ දියුණුව සඳහා මේ අනිත් අමාත්‍යාංශවල ආයතනවල ක්‍රියාත්මක වෙන ක්‍රියාපටි පාටියත් ඒ සියල්ලත් එකතු කරගෙන විශේෂයෙන්ම තරුණ ජය එවැගේම තරුණ හැඟීම් ඒ ආකල්ප ඒ නිර්මාණශීලීභාවය ඒ සියල්ල එකතු කරගෙන මාධ්‍ය මේ රටේ සංවර්ධනය සඳහා ආර්ථිකය විධිමත් කරන්න අධ්‍යාපනය දියුණු කරන්න සහ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට මෙයට යම් ක්‍රියාදාමයක් වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා විශේෂණම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එතුමා මාධ්‍යයට සම්බන්ධ ඒ වගේම එතුමාට ඉතාමත්ම දක්ෂ සහ පළපුරුද්දක් තියෙන කෙනෙක් හැටියට එතුමාට යම්කිසි සලසුමක් කරන්න නිර්මාණයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට මම දකින නිසා මම ඉල්ලීමක් කරන එතුමාගෙන් මේ වැඩපිළිවෙල ඉතා එක්මනින් ක්‍රියාත්මක කරන්න නැතනම් රට ඉදිරියට යන්න නොදී ආවරණ වෙන තැන් ගොඩාක් වැඩි මොකද අධිකරණයට ගිහිල්ලා හොරකමට එහෙම නැත්නම් මිනිමරුමකට වංචාවකට ගිහිල්ලා එන එක්කෙනාගෙන් එළියට එද්දී අහනවා නම් ඔබතුමා ඊගාවට මේ රටේ ජනාධිපතිවරයා වෙනවාද කියලා එහෙමනම් එවැනි මාධ්‍ය සංස්කෘතියක් මේ රටේ තිබිය යුතු නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ සමන් හිතනවා මේක නිවැරදි කරගෙන ඉස්සරහට යන්න වැඩ පිළිලක් එතුමා සකස් කරයි කියලා මේ අමාත්‍යවරු සියලු දෙනාට මගේ ස්තුතිය පින්නමන ගාම එයට එය කරන වැඩකට සාර්ථක වෙන කවත් ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතිය අවස්ථාව ලබා දීම සම්බන්ධව
බොහොම ස්තුතිය මන්ත්‍රීතුමා ගෞරව ඩක්ලස් සේවානන්ද
சபைக்கே தலைமதாங்குகின்ற குழுக்களின் பிரதி தவிசாளர் அவர்களுக்கு வணக்கத்தை தெரிவித்துக் கொண்டு இன்றைய தினம் கைத்தொழில் வாணிப அலுவல்கள் நீண்டகால இடம்பெயர்ந்தோர் முயல்குடியேற்றம் மற்றும் கூட்டுறவு அபிவிருத்தி அமைச்சு வெகுசன ஊடகத்துறை பற்றிய அமைச்சரவை அந்தஸ்தற்ற அமைச்சு ஆகிய இரு அமைச்சுகள் தொடர்பிலான குளிர்நிலை விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றிகளை தெரிவித்துக் கொண்டு அமைச்சர்கள் தொடர்பிலான விடயத்திற்கு வருவதற்கு முன்பாக ஐக்கிய நாடுகள் சபையின் மனித உரிமைகள் பேரவையின் 40வது கூட்டத்தொடர் முடிவிட்டுள்ள போதிலும் அது தொடர்பிலான கருத்து அபிப்பிராயங்கள் இனி வரக்கூடிய தேர்தல் வரையில் இலங்கையில் தென்பகுதியிலும் வடக்கிலும் கிழக்கிலும் தாறுமாறாக ஒழிக்கும் என்பதில் சந்தேகம் இல்லை. அதாவது இந்த நாட்டில் உள்ள குறுகிய சீலாப நோக்குடைய அரசியல்வாதிகளுக்கு நமது மக்களை ஏமாற்றிவிட்டு அவர்களது வாக்குகளை மிக இலகுவாக கொள்ளையடிப்பதற்கு ஏதேனும் ஒரு சம்பவம் இந்த நாட்டிற்குள் நடந்துவிட தவறிவிட்டாலும் ஜெனிவா நிச்சயமாக அந்த அரசியல்வாதிகளுக்கு கை கொடுத்து உதவுகின்றது என கூறினால் அதில் ஆச்சரியப்படுவதற்கு ஒன்றும் இல்லை. அந்த வகையில் இந்த ஜெனிவா கூட்டத்தொடர் எதிர்ப்பதற்கும் வரவேற்பதற்கு ஏதுமற்ற தீர்மானங்களை நிறைவேற்றிவிட்டு முடிவிட்டுள்ளது. அதாவது வாடகை வீடு மாறுவது போல் 31லிருந்து 41க்கு மாறியிருக்கின்றது. 31லிருந்து அதே பொருட்களுடன் 41க்கு 4 புதிய பொருட்களுடன் மாறியிருக்கின்றது என்றே கூற வேண்டும். மேற்படி யோசனைகளில் தெரிவிக்கப்பட்டவை எதுவுமே இந்த நாட்டுக்குள் இந்த நாட்டு அரசாங்கத்தினால் செய்ய முடியாதவை என்று இல்லை. இன ரீதியிலான பாகுபாடு முற்றாக களையப்பட்டால் சுயலாப அரசியலை கைவிட்டால் அந்த யோசனைகளை நிபந்தனைகள் என்ற பெயரில் அன்றி இந்த நாடு யுத்தத்திற்கு பின்னரான காலகட்டத்தில் சுயமாகவே செய்ய வேண்டிய கடப்பாடு என்ற வகையில் அவற்றை செயற்படுத்த முடியும். அதனால்தான் அந்த யோசனைகளில் எதிர்ப்பதற்கு எதுவும் இல்லை என்று கூற வேண்டியுள்ளது. ஆனால் இந்த நாட்டு அரசாங்கம் அவற்றை செயல்படுத்துமா என்கின்ற போது யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டு 10 வருடங்கள் கழிகின்ற நிலையில் யுத்தத்தில் ஈடுபட்டிருந்த யுத்தத்தை வெற்றிகின்ற அரசால் முழுமையாக செய்ய முடியவில்லை என கூறி நாங்கள் செய்து காட்டுகின்றோம் என ஆட்சிக்கு வந்த புதிய இன்றைய அரசாலும் கடந்த 4 வருட காலமாக செய்ய முடியவில்லை என்றால் இந்த நாட்டில் இனி எப்போதும் சாத்தியமில்லாத விடயங்களை அறிக்கையிடுவதால் எந்த பயனும் கிடையாது என்பதாலேயே அதனை வரவேற்கவும் முடியாமல் உள்ளது என குறிப்பிட வேண்டியுள்ளது. அதே நேரம் மனித உரிமைகள் தொடர்பில் இவ்வாறு அறிக்கை விடுபவர்கள் உலகில் ஏனைய நாடுகளில் மனித உரிமைகள் தொடர்பில் எந்த அளவுக்கு அக்கறையுடன் செயல்படுகின்றார்கள் என கேள்விக்குறியாகவே உள்ளது. இந்த வகையில் இவர்கள் கொடுக்கின்ற அழுத்தங்கள் என்கின்ற அறிக்கைகள் தமிழ் மக்களை உண்மையாகவே நேசிப்பதன் அடையாளமானதா அல்லது வேறு ஏதாவது அவர்களது உள்நோக்கங்கள் காரணமானதா என்ற கேள்வியும் இல்லாமல் இல்லை. இன்று சர்வதேசத்திற்கு சார்பான அரசாங்கம் ஒன்று இந்த நாட்டில் செயல்படுகின்ற நிலையில் இதைவிட அப்பால் அவர்களால் செல்ல முடியாது என்பதில் உண்மையும் இருக்கின்றது. பொறுப்பு கூறல் என்பது இந்த நாட்டின் கடமை. தேசிய நல்லிணக்கத்தை நோக்கி செல்வதாக கூறும் உங்களது கடமை. உங்களை கொண்டு இதனை இப்போதெல்லாம் நல்லாட்சி என்ற அரசு ஆட்சி பீடம் ஏறிய போதே செய்வித்திருக்க வேண்டியது உங்களை. அதாவது இந்த அரசை கொண்டு வந்தவர்கள் என கூறிக்கொள்பவர்கள் கடந்த ஆட்சி மாற்றத்தின் போது இந்த ஆட்சியை மீள கொண்டு வருவதில் நாடாளுமன்றம் முதல் கொண்டு உயர்நீதிமன்றம் வரையில் முழு முயற்சிகளையும் மேற்கொண்டிருந்த தமிழ்த் தேசிய கூட்டமைப்பினரின் கடமையாகும். இதை யாரும் மறக்க முடியாது. இலங்கைக்கு இன்னமும் 2 வருட கால அவகாசம் வாங்கி கொடுப்பதில் இந்த அரசின் பின்னின்று முதன்மையாக தமிழ்த் தேசிய கூட்டமைப்பினர் உழைத்துள்ளனர். அது அவர்களது ஊதியத்திற்கானதும் ஆடம்பர சலுகைகளுக்குமானதுமான உழைப்பு. மறுபக்கத்தில் கால அவகாசம் வழங்கக்கூடாது என்று சர்வதேச நீதி பொறிமுறை வேண்டும் என்றும் அதே தமிழ்த் தேசிய கூட்டமைப்பினர் நாடாளுமன்றத்திலும் ஊடகங்களிலும் கத்தி கத்தி உழைக்கின்றனர். இது அடுத்த தேர்தலில் தமக்கான தமிழ் மக்களின் வாக்குகளை அபகரிப்பதற்கான அவர்களது உழைப்பாகும். இதற்கு ஒரு கல்லில் 2 மாங்காய் என்பார்கள். இந்த தமிழ்த் தேசிய தரப்பினர் ஒருபடி மேலே போய் ஒரே கல்லில் தேங்காயையும் பெணங்காயையும் வீழ்த்தி தென்பகுதிக்கும் வடபகுதிக்கும் கொடுத்துவிட்டு 2 வருடங்களுக்கு இது போதும் சப்பிக்கொண்டிருங்கள் என கொடுத்துவிட்டு வடக்கிலும் தெற்கிலும் வெளிநாடுகளிலும் உல்லாசமாக வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். தமிழ்த் தேசியம் என இவர்கள் கூறுகின்ற இவர்களது அரசியல் அகராதியில் 5 வார்த்தைகள் தான் உள்ளன. அதாவது தேர்தல் காலங்களில் இந்த அரசை அல்லது அவர்கள் சொல்லுகின்ற அரசை நம்புகின்றோம் என்ற வார்த்தை. பிறகு அந்த அரசுடன் சில காலம் ஒட்டி உறவாடி கொண்டு தங்களுக்கு தேவையான அனைத்தையும் பெற்றுக்கொண்டு இடையில் இந்த அரசு ஏமாற்றுகின்றது என்றொரு அறிக்கையை விடுவார்கள். அதுவும் தீராத எமது மக்களது பிரச்சனைகள் சற்று உக்கிரகமாகும் போது அப்படியொரு அறிக்கை வரும். பின்னர் சிறிது காலம் கழித்து அரசை நம்ப முடியாது என்றொரு கதையை அவிழ்த்து விடுவார்கள். இறுதியாக அடுத்த தேர்தல் நெருங்கும் போது அரசு ஏமாற்றி விட்டது என்றொரு அறிக்கையுடன் சர்வதேசம் தலையிட வேண்டும் என்றொரு அறிவிப்பும் பெறும். ஆக நம்புகின்றோம், ஏமாற்றுகின்றது, நம்ப முடியாது, ஏமாற்றி விட்டது, சர்வதேசம் தலையிட வேண்டும் என்கின்ற 5 வார்த்தைகளை வைத்துக் கொண்டு தொடர்ந்து அரசியல் செய்து வருகின்ற இவர்களிடம் இருந்து எமது மக்கள் வேறு எதனை எதிர்பார்க்க முடியும் என கேட்க விரும்புகின்றேன். அதே நேரம் இன்னொரு விடயம் தொடர்பிலும் தமிழ் பேசும் மக்கள் அவதானம் செலுத்த வேண்டும். கடந்த வருட இறுதியில் இந்த நாட்டில் ஆட்சி மாற்றம் ஒன்று இடம்பெற்றது. அதன்போது இந்த தற்போதைய ஆட்சியை மீள கொண்டு வருவதில் இந்த நாட்டில் மிக கடுமையாக உழைத்த ஒரு தரப்பினர் தமிழ்த் தேசிய கூட்டமைப்பினர் என்பதை எல்லோரும் அறிவார்கள். அடுத்த தரப்பினர் சர்வதேசத்தினர் என்பதையும் எல்லோரும் அறிவார்கள். இத்தகையதொரு நிலையில் சர்வதேசம் தலையிட வேண்டும். சர்வதேசம் தலையிட வேண்டும் என்றால் சர்வதேசம் ஜார் பக்கம் நிற்கப் போகிறது என்ற கேள்வி எழுகின்றது. சர்வதேசம் நிச்சயமாக அரசு பக்கம் நிற்கும் என்பதில் சந்தேகத்துக்கு இடமில்லை. இது தமிழ்த் தேசிய கூட்டமைப்பினருக்கும் தெரியாத விடயமல்ல. ஏனெனில் அவர்கள்தான் இந்த அரசாங்கத்திற்குள் இருந்து கொண்டு இத்தகைய காய்களை நகர்த்தி கொண்டிருக்கின்றார்கள். இந்த நிலையில் மக்கள் மத்தியில் போலி நாடகத்தை அரங்கேற்றி வருகின்றார்கள். அரசுடன் ஒருவர் உட்கார்ந்து கொண்டு அரசுக்கு சார்பான அனைத்தையும் தயாரிக்கின்றார். அவரே ஜெனிவாக்கு போய் தமிழ் தரப்பில் உட்காருகின்றார். அவரது அணியைச் சேர்ந்த இன்னொருவர் இலங்கை அரசுக்கு ஏன் 2 வருட காலக்கெடு என கேட்கின்றார். இறுதியில் அவர்கள் எதிர்பார்த்தால் போல் 2 வருட காலக்கெடு கொடுக்கப்படுகின்றது. எல்லோரும் சிரித்தபடி கைகொடுத்துவிட்டு மீண்டும் ஜெனிவாவில் சந்திப்போம் என கூறிவிட்டு தங்களது வருமானங்களை பார்க்க போய்விடுவார்கள். இதுதான் இவர்களது ஜெனிவா என்கின்ற நாடகம் என்பதை தெரிவித்துக் கொண்டு கைத்தொழில்துறை தொடர்பில் கூறுகின்ற போது தமது பகுதிகளை பொறுத்தவரையில் சிறு கைத்தொழில் முயற்சிகளில் ஈடுபட்டு வருகின்ற குறிப்பிட்ட ஒரு துறையினர் தவிர்த்து கைத்தொழில் துறை என்பது மிகவும் பின்தங்கிய நிலையிலேயே காணப்படுகின்றது. இது குறித்து நான் பல தடவைகள் இங்கே பல்வேறு கோரிக்கைகளை முன்வைத்திருக்கின்றேன். ஏற்கனவே வடக்கு மாகாணத்தில் காணப்பட்ட கைத்தொழில் துறைகளை மீள கட்டியெழுப்புவதற்கான முயற்சிகள் இன்னமும் எட்டிய பாடில்லை. அதே நேரம் இந்த வரவு செலவு திட்டத்திலும் புதிதாக கைத்தொழில் பேட்டைகள் அமைப்பது பற்றி பிரஸ்தாபிக்கப்பட்டுள்ளது. கடந்த வரவு செலவு திட்டத்தில் அச்சுவேலி கைத்தொழில் பேட்டையில் புதிதாக தொழில் முயற்சிகளை ஆரம்பிக்கின்ற நிறுவனங்களின் மாதாந்த மின்சார பணத்தில் கட்டணத்தில் 50% அரசு பொறுப்பேற்பதாகவும் பொது வசதிகளை மேற்கொள்வதாகவும் கூறப்பட்டு 100 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கீடு செய்யப்பட்டதாக தெரிவிக்கப்பட்டிருந்தது. ஆனால் மேற்படி கைத்தொழில் பேட்டைக்கான பிரதான பாதையானது இன்னமும் பழுதடைந்த நிலையிலேயே காணப்படுகின்றது. வவுனியா பூந்தோட்ட கைத்தொழில் பேட்டையின் நிலைமையும் இன்னமும் முன்னேற்றம் கண்டதாக இல்லை. இதேவேளை நீண்டகாலமாக இழுபறி நிலையில் இருக்கும் வவுனியாவிற்கான பொருளாதார மத்திய நிலையம் அமைக்கப்படுவது தொடர்பான பிரச்சனையாகும். இன்னமும் தீர்க்கமான முடிவு எட்டப்படவில்லை. வவுனியா தாண்டி குளத்தில் அமைக்கப்படும் என கூறப்பட்ட வவுனியாவிற்கான பொருளாதார மத்திய நிலையத்தை இரட்டை பெரிய குளத்தில் அமைக்கப்படுவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் வவுனியா விவசாய மக்கள் விசனம் தெரிவிக்கின்றனர். எனவே வவுனியாவிற்கான பொருளாதார மத்திய நிலையத்தை ஏற்கனவே தீர்மானித்தபடி தாண்டி குளத்திலேயே அமைக்க வேண்டும் என்பதை வவுனியா விவசாய பெருங்குடி மக்களின் சார்பாக சபையில் வலியுறுத்த விரும்புகின்றேன். அதே நேரம் புல்மோட்டை கனிய மணல் படிவத்தினையும் ஜப்பானிய நிறுவனம் ஒன்றுக்கு ஒப்படைக்க உள்ளதாகவும் தற்போது தகவல்கள் வெளிவந்து கொண்டிருக்கின்றன. சர்வதேச சந்தையிலே மிகவும் தரம் குறைந்த இல்மனை கூட ஒரு மெட்ரிக் டோன் குறைந்தபட்சமாக அமெரிக்க டாலர் 400-425 இடைப்பட்ட விலையில் விற்கப்படுகின்றதாகவும் தரத்தில் கூடிய இலங்கை இல்மனை ஒரு மெட்ரிக் டோன் அமெரிக்க டாலர் 500-1000 இடைப்பட்ட விலையில் விற்பனையாகின்றது எனவும் கூறப்படுகின்ற நிலையில் மேற்கூறப்பட்ட ஜப்பானிய நிறுவனத்திற்கு ஒரு மெட்ரிக் டோன் 145 அமெரிக்க டாலர் வீதமாக வழங்கப்பட உள்ளதாகவும் கூறப்படுகின்றது. எனவே இது குறித்த உண்மை நிலைமையை கௌரவ அமைச்சர் அவர்கள் தனது உரையில் தெளிவுபடுத்துவார் என நினைக்கின்றேன். அடுத்ததாக ஊடகத்துறை தொடர்பில் கூறுகின்ற பொழுது தென்பகுதி ஊடகவியலாளர்களுக்கு அரசாங்கத்தினால் வழங்கப்பட்டு வருகின்ற சலுகைகள் வடக்கு ஊடகவியலாளர்களுக்கு கிடைக்க வேண்டும் என்ற விடயத்தை நான் தொடர்ந்து வலியுறுத்தி வருகின்றேன். இந்த கோரிக்கையினை தற்போதைய ஊடக அமைச்சர் கௌரவ் ருவான் விஜயவர்தன அவர்கள் அவதானம் எடுத்து செயல்படுவார் என நினைக்கின்றேன். அவரும் ஒரு ஊடகவியலாளர் என்ற ரீதியில் அவர் இதனை புரிந்து கொள்ளுவார் என நம்புகின்றேன். அதே நேரம் வடக்கிலேயே செயல்பட்டு வருகின்ற சில ஊடக நிறுவனங்கள் பணியாளர்களின் ஊதியத்திலிருந்து ஊழியர் சார் சேமலாப நிதிக்கென அறவீடுகளை மேற்கொள்ளுகின்ற போதிலும் அவற்றை ஊழியர் சேமலாப நிதியத்தில் வைப்பில் இடாமல் ஏமாற்றி வருகின்ற கை காரியங்களில் ஈடுபட்டு வருவதால் பல ஊடகவியலாளர்களுக்கு அவர்களது இத்தகைய தொழில் ரீதியிலான உரிமைகள் மறுக்கப்பட்டு வருகின்றன. அவர்கள் மிகுந்த பாதிப்புகளுக்கு உட்படுகின்றனர். இவர்கள் தொடர்பிலும் ஒரு பொறிமுறை வகுக்கப்பட வேண்டும். உங்களுக்கு தெரியும், கௌரவ சபைகளுக்கு தலைமை தங்குகின்ற தலைவர் அவர்களே, சப்ரா என்ற ஒரு நிதி நிறுவனம் ஒன்று வடக்கில் இலங்கையில் குறிப்பாக வடக்கில் செயல்பட்டு மக்களது உழைப்பினுடைய சேமிப்பை சுருட்டி கொண்டு ஓடியவர்கள். அவர்கள் நடத்துகின்ற அந்த பத்திரிகையிலும் அந்த பத்திரிகை துறையிலும் அவ்வாறு நடக்கின்றதாக சொல்லப்படுகின்றது. அதே நேரம் கடந்த காலங்களில் கொல்லப்பட்ட ஊடகவியலாளர்கள் தொடர்பில் சில விசாரணைகள் மேற்கொள்ளப்பட்டு வருகின்ற நிலையிலும் வடக்கு கிழக்கு மாகாணங்களில் கொல்லப்பட்ட ஊடகவியலாளர்கள் தொடர்பில் தொடர்ந்து மௌனமே சாதிக்கப்பட்டு வருகின்றது. இவ்விடயம் தொடர்பில் நான் பலமுறை எடுத்து கூறியிருக்கின்றேன். எனவே வடக்கு கிழக்கு மாகாணங்களில் கொல்லப்பட்ட ஊடகவியலாளர் தொடர்பிலும், அதே நேரத்தில் வடக்கை சார்ந்த கொழும்பில் கொல்லப்பட்ட பிரபல ஊடகவியலாளர்களான அற்புதராஜா ரமேஷ், பாலநடராஜா ஐயர் பாலர் அவர்கள் தொடர்பான விசாரணைகளையும் விரைவில் விசாரணைக்கு எடுக்கப்பட்டு அது மக்களுக்கு அதனுடைய சூத்திரதாதிகள் உண்மையில் யார் என்பதையும் வெளியில் கொண்டு வர வேண்டும் என்பதையும் கேட்டுக்கொண்டு அதற்கான ஏற்பாடுகளை செய்ய வேண்டும் என்றும் கேட்டுக்கொண்டு அதற்கு இந்த அரசு முன்வர வேண்டும் என்பதையும் கூறிக்கொண்டு அதே நேரம் கொல்லப்பட்ட ஊடகவியலாளர்கள் குடும்பங்களுக்கு கடந்த கால யுத்த காலகட்டத்தில் அதற்கு பின்னிய காலங்களிலும் வன்முறை செயல்பாடுகள் காரணமாக பாதிக்கப்பட்டுள்ள ஊடகவியலாளர்களுக்கு இழப்பீடு தொகை ஒன்றை விசேட ஏற்பாடாக வழங்குவதற்கும் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பத்திற்கு மீண்டும் நன்றி கூறுகின்றேன்.
நன்றி உறுப்பினர் அவர்களே. ஒன்றபல் டாக்டர் கவிந்த ஜெயவர்தன்.
கரு சபாபத்துமணி புத்தமாட்ட மம ஸ்தூதிவாந்த வேணுமா மட்ட மீ ஐவை சிஷே தாமத் வெதகாத் காலையாக் அது தினி லபாதியம் பிலி பந்து சேஷம் தன்னோ தேசபாலாக்னியுனுத் மாத்யாத் தாமத் லங்கிங் அசுரு கருணம் அப்பி சிங்கள பாஷாவின் கீன விதியட்ட கஹாட்ட பொத்த வகே தேசபாலாக்னியன்ட சா தேசபாலனேட்ட மாத்யே வட்டினாக்கம இத்தாமத் திபினோ இக்கட்ட ஹேத்துவ தமாய் அப்பி கருண கீன தே சமாஜகத கரண்ணட்ட மாத்ய ஆயத்தன சா மாத்ய வேதீன்கே உதவு பதவு அப்பிட்ட அவசம் வேணும். ஏ தெக்கம அமத்தினி ஆடம்பர வேணுவா 2015 ஜனவரி 8 மே ரட்டே தவந்த தேசபாலன விப்ளவையாக கரலா கரு அக்ராமாத் ரன்லிக்ரம சிங்க மத்துமா மே ரட்டட நிதாச லபா துன்னே பிரஜாதந்திரவாதி நிதாச லபா துன்னே மே ரட்டே முழுமஹாத் திகோட்டியாக வச்ச ஜனதாவோட பமனாக் நிமே மே ரட்டே வகக்கீமாக் கதி வக வீமாக் கதி மாத்திய ஆயத்தன சா மாத்திய வேதின்ட்ட இதா அப்பிட மதக்காய் மாத்திய ஆயத்தன வல்லட விசேஷம் சிறச நாளிகாவட்ட வகை ஆயத்தன வல்லட சீத நாளிகா வகை ஆயத்தன வல்லட மெர பிரிஸ் அவில்ல கஹல கினிதியல போம்ப கஹல ஏ வகேம பாத்தாலே பிரிஸ் அவில்ல மாத்திய வேதீன்வ கஹல சமார மாத்திய வேதீன் காத்தனேட லக்குனா சமார மாத்தியவேதீன் அத்துருதாங்குனா சமார மாத்தியவேதீன் ரட்டாயத்தரலகியா எவன் யுகியாக திபுனா தமுங்கே பேனே தியன சக்தியன் தமுங்கே ஹர்தவஸ்துவே தியன கெமத்தர் அவசகரன்னா ஊ மதைய சமாஜகதகரன்ன புலுவாங்கமாக திபுன்னே ஏ சாஸ்கிருத்திய கரு அக்ராமாத் ரன்லிக்ரம சிங்க மத்துமா மேரட்டின் துரன் கரா சுதுவன் சாஸ்கிருத்திய மேராட்டிங் துரான் கரா ஏ தெக்கம மாத்திய நிதாச லபாதீல அத மாத்திய வேதீன்ட மாத்திய ஆயத்தன வல்லட ஏ வகேம ராஜ்ய மாத்தியட கிசிது பலபேமக்கிங் தொரவ தமுங்கே பேனத் ஹர்த சாட்சியட தெக்கங்கவ லியன்ன புலுவாம் பரிசரய கரு அக்ராமாத்திய ரன்லிக்ரம சிங்க மத்துமாத் மே யஹபால் நாண்டுவத் அதிகரா கியனேக போம கௌரவே மே அவஸ்தாதி மதக் கர தேனோ ஏ பிலிபந்தவ அபிட லொகு ஆத்ம திருப்தி அக்தி பெனோ சமார வெலாவட அபிட விருத்தவ லியன மாத்திய வேதி அபிவ விவேச்சனே கரன மாத்திய ஆயத்தன எக்க அபி பௌத்கலிக தரஹனே அபே ஆண்டுவ தரஹனே அபி ஓன் சமக ஓன் ஹொந்த தேக்கியாத்தி அபிவ ஹொந்த விதியட விவேச்சனே கராத்தி அபி ஏவ பாரகன்னட ஹமதாயம சதீ பஹதி இன்னோ எவகேம எதா மாத்திய ஆயத்தன வல்ல நிலதாரியின் சஹாய் இஹல பிலே கண்டாயம் கினல்ல தேசபாலக்னின் பலபயம் கர அபிட மதகாய் எவெனி யுகயக் திபுனா ஏ யுகய கரு அக்ராமாத்ய ரன்லிக்ரம சிங்க மத்துமா சஹ முலிம்ம இவத் கலா எதுமா பஹதிலிவ கியன்னே மே ரட்டே ஜனதாவட தொருதரு தனகனீமே ஐதிய தியன்னட ஓனா ஏக தமாய் தொருதரு தனகனீமே பனத சம்மத கரலா அத ஓனம கெனுகொட்ட ஓனம அவஸ்தாவகதி ராஜ்ய யாந்திரனே தொருதுரு தனகனீமே වරම වරප්‍රසාදය ගරු අග්‍රාමාත්‍යතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන වලටත් ලබා දීලා තියෙනවා එදා නොතිබෙච්ච නිදහසක්. සමහරක් වෙලාවට අපේ ආණ්ඩුවට එකින් දිගින් දිගටම මේ ගහන්නේ අපි දීලා තියෙන නිදහස වෙන්නට පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මේ නිදහස උදෙසා තමයි එදා මේ රටේ ජනතාව සටන් කරේ 2015 ජනවාරි 8 වෙනිදා ඒ විප්ලවය කරත්. අපි දන්නවා ඒ වෙනස අද භුක්ති විඳිනවා මේ රටේ ජනතාව. ඒක තමයි මේකේ ඉතාමත් සුවිශේෂී කාරණාව බවට පත් වෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මාධ්‍ය ආයතන වලට, පෞද්ගලික මාධ්‍ය ආයතන වලට, රජයේ මාධ්‍ය ආයතන වලට. ඒකට හේතුව තමයි මේ රටේ සුනාමියක් ආවත්, නියඟයක් ආවත්, එහෙමත් නැත්නම් ගංවතුරක් ආවත්, මේ සියලුම මාධ්‍ය සහෘදයන් එකතු වෙලා, මේ මාධ්‍ය අපේ මිත්‍රයන් මාධ්‍ය ආයතන එකතු වෙලා මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඔවුන් කටයුතු කරනවා. ගංවතුරක් ඇතිවෙච්ච අවස්ථාවන් වලදී අපි දැක්කා ඔවුන් නැවිලා ඒ බඩු භාණ්ඩ එකතු කරලා ඒ ලැබිය යුත්තාට ඒ ලබා දෙන්න ඔවුන් කටයුතු කරා. ඒ වගේම මේ රටේ සුනාමි ඇතිවෙච්ච සුනාමි ව්‍යසනයේදී මේ රටේ අහිංසක ජනතාව උදෙසා ඔවුන්ගේ කැපවීම කළා. ඔවුන්ගේ යුතුකම ඔවුන් ඉෂ්ට කළා. ඒ වගේම ඔවුන් සමාජ සත්කාරවල නියැලෙනවා. ඒ වගේම මානුෂික සත්කාරවල නියැලෙනවා. සංවර්ධන සත් වැඩ කටයුතු වලට ඔවුන් නියැලෙනවා. ඔවුන්ගේ විෂයපතයට නොවුනත් ඔවුන් මේ සියල්ලක්ම කරනවා. මට මතකයි දෙරණ නාලිකාව පිළිකා රෝහලට අවශ්‍ය කරන්නා වූ ඒ ස්කෑන් යන්ත්‍රය ලබා දෙන්න ඔවුන් මේ අවස්ථාවේදී කටයුතු කරා. ඒ වගේම දහසක් පැල හිටවන ව්‍යාපෘති ඔවුන් ක්‍රියාත්මක කරනවා. එතකොට ස්වර්ණවාහිනී නාලිකාවත් එහෙමයි, සිරස නාලිකාවත් එහෙමයි. ඔවුන් ගමට ගිහිල්ලා ගම සංවර්ධනය කරන වැඩපිළිවෙල සිරස නාලිකාව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම හිරු නාලිකාවත් එහෙමයි. ඔවුන් ගමේ අවශ්‍යතාවය මොකද්ද, ඒකට අවශ්‍ය කරන මුදල් හදල් ලබා දෙන වැඩසටහන් ඔවුන් ක්‍රියාත්මක කරගෙන යනවා. මං හිතන්නේ මේ රටේ පමණයි මාධ්‍ය ආයතන වලින් මම සමහරක් කියලා සමා වෙන්න අනිකුත් මාධ්‍ය ආයතන නොකියුණා නම් අනිකුත් මාධ්‍ය ආයතන තෙවෙනි සමාජ සත්කාර කරනවා. එතකොට වෙන රටවල් වල අපි දකින්නේ මාධ්‍ය ආයතන වලින් තමුන්ගේ විෂයපතයට ඔබ්බට ගිහිල්ලා මේ රටේ ජනතාව උදෙසා සේවය කරනවා. ලෝක වෙන රටවල් වල අපි දකින්නේ. නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා ඔවුන් පැහැදිලිවම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක මේ අවස්ථාවේදී කියන්නට මම කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් දකින කාරණයක් තමයි සමාජ මාධ්‍ය. කල සභාපතිතුමනි, මේ සමාජ මාධ්‍යෙන් ලොකු සේවාවක් රටට වෙනවා. අපි දැනගත යුතු තොරතුරු, ඒ වගේම සමහර වෙලාවට වාර්තා නොකරන තොරතුරු රට තුළ වාර්තා කරන්නට ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මෙය කොයිතරම් දුරට අධීක්ෂණය වෙනවද, මේ හරහා ඇත්ත තොරතුරු ලැබෙනවද, සහ සමහර සමාජ මාධ්‍ය ඔය වෙබ් අඩවි සමහර දේශපාලඥයන්ට සහ සමහර පුද්ගලයන්ට මඩ ගහන ව්‍යාපාරික නියැලෙනවද කියන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මම උදාහරණයක් කියන්නම්. මම ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්නේ ගරු සභාපතිතුමනි. එක්තරා වෙබ් අඩවියක් තියෙනවා, මීපුර කියලා වෙබ් අඩවියක්. හැමදාම දේශපාලඥයන්ට මටත් ඇතුළුව මඩ ගහන එක තමයි ඔවුන් කරන්නේ. මම ඔවුන්ට විරුද්ධව නීතියානුකූල කටයුතු කරන්න මං අපේ මේ වෙනකොට නීතිඥ මහත්වරුන්ට උපදෙස් දීලා තියෙනවා. අපි මේ වෙනකොට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකකුත් අරලා තියෙනවා දවස් 14ක් ඇතුළත. ඔවුන් ඒකට අපිට හේතු සාධක දුන්නේ නැත්නම් මිලියන 500ක් ඉල්ලලා අපි ඔවුන්ට විරුද්ධව නඩු දානවා. ඒ කටයුතු අපි කරනවා. නමුත් මේවා මේවල වාරණයක්, මේවල නිසි ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මොකද මේ වෙබ් අඩවි සමහරක් වෙලාවට පුද්ගලයන් ඉලක්ක කරගෙන මඩ ගැහිීමේ ව්‍යාපාරික උන් යදී සිටිනවා. මොකද අපි ගැන දන්න මිනිස්සු, දේශපාලඥය ගැන අවබෝධයක් තියෙන මිනිස්සු මේවා අහන්නේ නැහැ. කියන්නා කෙසේ කීවත් අසන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි. නමුත් සමහර පුද්ගලයෝ ඉන්නවා මේ වගේ වෙබ් අඩවි හරහා දේශපාලන පක්ෂවලට දේශපාලඥයන්ට පුද්ගලයන්ට මඩගැසීමේ ව්‍යාපාරක
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම මම අද සන්තෝෂ වෙනවා විශේෂයෙන්ම මාධ්‍ය අමාත්‍යාංශය තියෙන්නේ ගරු රුවන් විජේවර්ධන ඇමතුමාගේ යටතේ. එතුමා තමයි මට කලින් හිටපු ජාතික යෝන් ප්‍රමුණේ සභාපතිවරයා. තාමත් දක්ෂ ඇමතිවරේ. අපි එතුමාට සුබපතනවා. විශේෂයෙන්ම මේ රටේ මාධ්‍යකරණයට හොඳ නායකත්වයක් ලබා දෙන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති TNL නාලිකාව. TNL නාලිකාව මගේ පියා දිවංගත දොස්තර ජයලජ්ජාවද මැතිතුමාත් සමග ඉතාමත් ළඟින් කටයුතු කරා. අපේ අග්‍රාමාත්‍යතුමාගේ සහෝදරයාගේ නාලිකාව වුණත් එතුමා ඒ නාලිකාවට විශේෂ සැලකිල්ලක් දැක්වුවේ නැහැ. නමුත් එතුමාගේ සහෝදරයා බවට පත්වෙච්ච නිසාම අද එතුමාගේ නාලිකාවේ ඒ ප්‍රධාන මේකක් තහනම් කරලා තියෙනවා. TNL නාලිකාවට වෙච්ච අසාධාරණ පිළිබඳව අද කවුරුත් කතා කරන්නේ නැහැ. TNL නාලිකාවේ ඒ තරංග නිකුත් කරන මේ එක ටවර් එකක්ම සම්පූර්ණයෙන්ම රජය විසින් ඒක තහනම් කරලා තියෙනවා. කිසිදු හේතුවක් නැතුව දේශපාලනීකරණ වීමක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේක හරි අසාධාරණ TNL නාලිකාවට කරන එක කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම මේ දවස්වල ජිනීවා මානව හිමිකම් කවුන්සලය ගැන කතා කරනවා. විශේෂයෙන්ම විදේශ විනිසුරුවරු මේ ලංකාවට ගෙන්වීම පිළිබඳව සමහර අය කතා කරනවා. අපි පැහැදිලිව කියනවා මේ රටේ ප්‍රශ්න විසඳන්න, මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ විනිසුරුවරු ඉතාමත් දක්ෂයි, සුදුසුකම් තියෙනවා. මේ රටේ යම් කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් තනතුරු තානාන්තර බලන්නේ නැතුව මේ රට තුල නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ඒක නිසා විදේශ රටවල් වල අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපි පැහැදිලිව කියන්නේ. ජාතිවාදී කණ්ඩායම් විශේෂයෙන්ම දකුණේ ඉන්න ජාතිවාදී කණ්ඩායම් දේශපාලන ඕනෑපාකම් සඳහා, දේශපාලන පැවැත් සමංගේ පැවැත්ම සඳහා මොවුන් මොනවද කරන්නේ, මේ අනවශ්‍ය බොරු බියක් රට තුල
කරුණ මන්දිරතුමා කාලය අවසන්යි.
ඒ බිය ඇති වෙන්න එපා කියන එක මම මේ රටේ ජනතාවට ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.